අවකාශයේ පාසල
අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අපි අදත් ආවා රුහුණු ගුරු ගෙදරින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ තවත් අලුත් පාඩමක් අරගෙන. අපි අද සාකච්ඡා කරන්නේ 11 ශ්‍රේණිය 4 වන පාඩම බහුමාත්‍ය භාවිතය කියන පාඩම පිළිබඳව. මෙම පාඩම ඉදිරිපත් කිරීමට අද එකතු වෙනවා ඇහැලපේ විද්‍යාරාජ මහාවිද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර චාමර ගමගේ ගුරුතුමා සහ අකුරැස්ස මහාවිද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර නදීකා වීරසිංහ ගුරුතුමිය. දැන් ඔබට සවන් දෙන්න පුළුවන් ආංකික ග්‍රාපික පාඨමාලාවක් හැදෑරීම සඳහා පැමිණි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සහ ගුරුවරයෙකු අතර ඇතිවන සංවාදයේ දෙවැනි කොටසට.
සර්, ඇයි RGB ක්‍රමය නැතුව CMYK ක්‍රමය මුද්‍රණ කර්මාන්තයේදී බෙහෙවින් යොදාගන්නේ?
මේ සඳහා මූලිකම හේතුව වැයවන මුදල අඩු කර ගැනීමයි. RGB ක්‍රමයෙන් කළු වර්ණය සාදා ගැනීම සඳහා එම වර්ණ තුනම මිශ්‍ර කිරීමට සිදු වෙනවා. එවිට විශාල පාඩුවක් සිදු වෙනවා. නමුත් ලැබෙන කළු වර්ණය එතරම් සාර්ථක වර්ණයකුත් නෙවෙයි. නමුත් වාණිජ ලෝකයේදී කළු වර්ණය ඉතා ලාභදායීව නිෂ්පාදනය කළ හැකි නිසා මුද්‍රණ කර්මාන්තයේදී CMYK හි K වර්ණය ලෙස කළු වර්ණය වෙනමම භාවිතා කිරීම සිදු වෙනවා. මේ හේතුව නිසා තමයි CMYK ක්‍රමය මගින් කළු සුදු මුද්‍රිත පිටපත් ඉතා ලාභදායීව මුද්‍රණය කළ හැකි වෙන්නේ. තනි වර්ණ මූලික වර්ණ ලෙසින්ද වර්ණ දෙකක් එකතු වීමෙන් සෑදෙන වර්ණ, ද්විතීක වර්ණ ලෙසින්ද වර්ණ තුනක් එකතු වීමෙන් සෑදෙන වර්ණ, තෘතීක වර්ණ ලෙසින්ද හැඳින්වෙනවා. වර්ණ ප්‍රභේදයක බිඳුවේ සිට 255 දක්වා ප්‍රභේද 256ක් පවතිනවා.
සර්, දැන් අපි පික්සල විභේදනය වගේම වර්ණ පිළිබඳවත් සාකච්ඡා කළා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ ප්‍රමාණය, එහෙමත් නැත්නම් සයිස්. අන්න ඒ ගැන කතා කරන්න. එහෙම නේද සර්?
ඔව්. ග්‍රාපිකයක ඉතිරි මූලිකාංගය තමයි එහි ප්‍රමාණය කියන එක. ග්‍රාපිකයක් නිර්මාණයේදී යොදාගනු ලබන පික්සල් ප්‍රමාණය, රේඛා ප්‍රමාණය හා යොදාගනු ලබන වර්ණ ප්‍රමාණයට අනුව ග්‍රාපිකයක ප්‍රමාණය තීරණය වෙනවා. විශාල පික්සල් ප්‍රමාණයකින් යුතු වර්ණවත් උසස් විභේදනයකින් යුතු ග්‍රාපිකයක් ඉහළ ධාරිතාවයකින් එනම් ඉහළ ප්‍රමාණයකින් යුතු වෙනවා. මෙවැනි ග්‍රාපික තැන්පත් කිරීමේදී හා සම්ප්‍රේෂණය කිරීමේදී ධාරිතාවයේ වැඩි නිසා ගැටලු මතුවෙන්න පුළුවන්.
ඒ කියන්නේ සර්, ග්‍රාෆික ධාරිතාවේ එනම් ප්‍රමාණය වැඩි නම් අන්තර්ජාලය තුළ සන්නිවේදනය කරන්න අපහසුයි කියන එක නේද?
ඒක ඇත්ත.
ඒකට විසඳුමක් නැද්ද සර්?
ඔව්, ඒකට විසඳුමක් තියෙනවා. ඒකට තමයි ග්‍රාෆික සංකෝචනය සිදු කරන්නේ.
මොකක්ද සර් ග්‍රාෆික සංකෝචනය කියන්නේ?
මට ඒක පැහැදිලි කරන්න පොඩි උදාහරණයක් කියන්නම්. මතක් කරගන්න ඔයාලා ගියපු අධ්‍යාපන හෝ විනෝද චාරිකාවක් ගැන. එහිදී ඔයාලා ගෙනියනු ලබන අමතර ඇඳුම් ඒ ආකාරයෙන්ම අරගෙන යනවද?
නෑ සර්, අරගෙන යන ඇඳුම් ඉතා පිළිවෙලට නවලා ඉතා කුඩා ප්‍රමාණයට සිටින ලෙස සකස් කරගෙන තමයි අරගෙන යන්නේ.
අන්න ඒ වගේ තමයි ග්‍රාපික සංකෝචනය කරනවා කියන්නේ. අපිට චාරිකාව ගියාට පස්සේ ඒ ඇඳුම් එකින් එක නැවත දිගහැරලා ගන්න පුළුවන් නේද? ඒ වගේම එම ඇඳුම් වලට කිසිම හානියක් සිදු වෙලා තියෙනවද?
නෑ සර්, ගෙදර තිබුණු විදිහටම නැවත දිගහැරලා බැලුවාම භාවිතා කරන්න පුළුවන්.
බොහොම හොඳයි. අපි ඒකට කියමු හානි නොවන සංකෝචනයක් කියලා. අන්න ඒ වගේ තමයි ග්‍රාපිකයක් සංකෝචනය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. හානිවන සංකෝචනය සහ හානි නොවන සංකෝචනය වශයෙන්.
හරි සර්, මට දැන් තේරුණා. හානිවන සංකෝචනයේදී මුල් නිර්මාණ තත්ත්වයෙන්ම නැවත භාවිතා කරන්න බෑ කියන එක. හරියට චාරිකාව ගෙනියන ඇඳුම්වල ධාරිතාවය අඩු කරන්න ඇඳුම්වල යම් යම් කොටස් කපා ඉවත් කරා නම් සංකෝචනය කිරීම කියලා හිතලා චාරිකාව ගියාට පස්සේ ඇඳුම පෙර තිබුණු තත්ත්වයෙන් නැවත ලබා ගන්න බැහැනේ.
ඔව්, ඒක ඇත්ත. හානිවන සංකෝචනයේදී ධාරිතාව එනම් ප්‍රමාණය හුඟක් අඩු කරන්න පුළුවන්. නමුත් නැවත මුල් නිර්මාණ තත්ත්වයෙන්ම විවෘත කර ගැනීමේ හැකියාවක් නම් නැහැ. හැබැයි හානි නොවන සංකෝචනයේදී නැවත මුල් නිර්මාණ තත්ත්වයෙන්ම විවෘත කරගන්න පුළුවන්. ඒ සඳහා උදාහරණ ලෙස GIF, PNG, RAW එහෙමත් නැත්නම් RO යන ගොනු ආකෘති හඳුන්වා දෙන්න පුළුවන්.
ඔව් සර්, මට දැන් තේරුණා. GIF, PNG, RAW කියන ගොනු ආකෘති වලින් සංකෝචනය කළාම මුල් නිර්මාණ තත්ත්වෙන්ම ග්‍රාෆීය විවෘත කරගන්න පුළුවන්. එතකොට හානිවන ගොනු ආකෘති මොනවද සර්?
හානිවන ගොනු ආකෘති ලෙස JPEG, TIFF, BMP හඳුන්වා දෙන්න පුළුවන්. ඉහත අපි සාකච්ඡා කරන ලද කරුණුවලට අමතරව අංකිත ග්‍රාපිකයක ප්‍රධාන වශයෙන් ප්‍රරූප දෙකක් පවතිනවා. රාස්ටර් ග්‍රාපික සහ වෙක්ටර් ග්‍රාපික වශයෙන්.
සර්, රාස්ටර් ග්‍රාෆියක සහ වෙක්ටර් ග්‍රාෆියක් අතර වෙනස්කම් මොනවද?
ඔව්, බොහෝ වෙනස්කම් පවතිනවා. රාස්ටර් ග්‍රාපිකයක් විවිධ වර්ණයන්ගෙන් යුතු පික්සල් අරාවකින් යුක්ත වෙනවා. වෙක්ටර් ග්‍රාපිකයක් ඍජු හෝ වක්‍රරේඛාවලින් තමයි හැදිලා තියෙන්නේ.
අපි සංඛ්‍යාංක කැමරාවකින් ලබා ගන්නා ඡායාරූපයක් රාස්ටර් ග්‍රාෆියක් නේද සර්?
ඔව්, ඒකේ පික්සල් අරාවක් තියෙනවනේ. ඒක රාස්ටර් තමයි. ඒ වගේම රාස්ටර් ග්‍රාපිකවල ගුණ සටහන් නැහැ. පරිමාව වෙනස් කිරීමේදී ගුණාත්මක බව විනාශ වෙනවා. මීට අමතරව රාස්ටර් ග්‍රාපික නිර්මාණයේදී පරිගණකයේ ක්‍රියාකාරී වේගය නොවෙනස් වන බවත් අපි මතක තියාගන්න ඕන. ඒ වගේම මේවා උසස් නිර්මාණ සඳහා ඊතරම් සුදුසු වෙන්නේ නැහැ. වෙක්ටර් ග්‍රාපික ගැන කතා කළොත් ඒවා පරිමාව වෙනස් කිරීමේදී ගුණාත්මක බව නොවෙනස්ව පවතින නිසා උසස් නිර්මාණ සඳහා සුදුසුයි. ඒ වගේම පරිගණකයේ මතක ධාරිතාවයත් වැඩිපුර යොදා ගන්න බව අපි මතක තියාගන්න ඕන. මේවා නිර්මාණයේදී පරිගණකයේ ක්‍රියාකාරී වේගය අඩු කරන බවත් මතක තබා ගන්න ඕන. රාස්ටර් ග්‍රාපික නිර්මාණය සඳහා GIMP සහ Photoshop වැනි මුදුකාංග භාවිතා කරනු ලබන අතර වෙක්ටර් ග්‍රාපික නිර්මාණය සඳහා Corel Draw සහ Inkscape මුදුකාංග ඉතා ජනප්‍රිය මුදුකාංග වෙනවා.
රුහුණු ගුරු ගෙදර අහගෙන ඉන්න මගේ දුවල පුතාලට හොඳින් ඇහෙන්නේ නැති නේද? විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සහ ගුරුවරයෙකු අතරේ වුණු සංවාදය. ඉතින් දුවේ පුතේ, මේ පාඩමෙන් අපි සාකච්ඡා කළා රූපයක තියෙන, ඒ කියන්නේ අංකිත ග්‍රාෆියක තියෙන පික්සල් විභේදනය, ප්‍රමාණය වරණය කියන මූලිකාංග හතර පිළිබඳව. මගේ දූල පුතාලට පික්සලයක් යනු කුමක්ද, ග්‍රාෆික විභේදනය කියන්නේ මොකක්ද, ග්‍රාෆියක ප්‍රමාණය දක්වන්නේ කෙසේද, ඒ වගේම වර්ණ සංකලනය සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳ මනා අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ වගේමයි ග්‍රාෆියක් සංකෝචනය කරන ආකාරය, හානි වෙන සංකෝචනය සහ හානි නොවන සංකෝචනය, ඒ සඳහා යොදා ගන්න පුළුවන් ගුණ ආකෘති වර්ග මොනවද කියලා හොඳින් අවබෝධ වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ වගේමයි දුවේ පුතේ, තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය යටතේ සාමාන්‍ය පෙළ විභාගයේදී මගේ දූල පුතාලගෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි රාස්ටර් ග්‍රාෆිය සහ වෙක්ටර් ග්‍රාෆිය ගැන විස්තර කරන්න. ඒ දෙක අතරේ වෙනස්කම් දක්වන්න දූල පුතාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕන.
හොඳයි ආදරණීය දුව පුතේ, අපි අද සාකච්ඡා කළා අංකිත ග්‍රාෆිකයක මූලික සිද්ධාන්ත කොටස් ටික. එහිදී අපි පළමුව සාකච්ඡා කළා අංකිත ග්‍රාෆිකයක තියෙන මූලිකාංග හතරක් ගැන. පික්සල්, විභේදනය, ප්‍රමාණය සහ වර්ණය කියලා අපි ඒවා නම් කළා. ඔයාලට මතක ඇති. ඊට පස්සේ අපි බැලුවා පික්සල් එකක් කියන්නේ අංකිත ග්‍රාෆිකයක තියෙන මූලික තැනුම් ඒකකය කියන බව. ඊට පසුව අපි පික්සලයක් තුල නිරූපණය වෙන්න පුළුවන් වර්ණ පිළිබඳව සාකච්ඡා කළා කියලා ඔයාලට මතක ඇති. එහිදී පික්සලයක තියෙන වර්ණ ප්‍රමාණය පික්සලයක් තුල නියෝජනය වන විටු ප්‍රමාණය අතර සම්බන්ධයක් තියෙනවා කියලත් අපි එහිදී සාකච්ඡා කළා. පික්සලයක තියෙන වර්ණ ප්‍රමාණය සමානයි දෙකේ n වෙනි බලය කියන සම්බන්ධතාවය මගින් අපිට පික්සලයක් තුල නිරූපණය කරන්න පුළුවන් වර්ණ පිළිබඳව දැනගැනීමක් කරන්න පුළුවන්. හොඳයි, අපි දන්නවනේ බිටුවකට බිඳුව සහ එක කියලා අගයන් දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ බිටුවේ බිඳු අගය සඳහා කළු වර්ණයත්, එක අගය සඳහා සුදු වර්ණයත් යොදා ගන්න පුළුවන් කියලා අපි හිදී සාකච්ඡා කළා. ඒ වගේම පික්සලයකට බිටු දෙකක් තියෙනවා නම් එමගින් වර්ණ හතරක් නිරූපණය කරන්න පුළුවන් කියලත් අපි හිදී සාකච්ඡා කළා. ඊට පසුව අපි පික්සලයක තියෙන වර්ණ ප්‍රමාණය දන්නවනම් එම පික්සලය තුල නියෝජනය වන බිට් ප්‍රමාණයත් සොයන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. ඊට පසුව අපි අංකිත ග්‍රාෆිකයක වර්ණ පිළිබඳව සාකච්ඡා කිරීමක් සිදු කළා. ඔයාලට මතක ඇති අංකිත ග්‍රාෆිකයක් RGB ක්‍රමයට සහ CMYK ක්‍රමයට වර්ණ නිරූපණය වෙනවා කියලත් අපි හිදී සාකච්ඡා කළා. ඔයාලට මතක ඇති RGB ක්‍රමයේදී රතු මගින් රතු වර්ණයත්, G මගින් කොළ වර්ණය සහ B මගින් නිල් වර්ණයත් නිරූපණය වන බව අපි හිදී කිව්වා. ඒ වගේම මුද්‍රණ කර්මාන්තයේදී RGB ක්‍රමයේ වෙනුවට CMYK යොදා ගන්නා හැටි ගැනත් අපි සාකච්ඡා කළා. හොඳයි ආදරණීය දුවේ පුතේ, අපි දැන් අංකිත ග්‍රාෆිකවල මූලික සිද්ධාන්ත කොටස් සාකච්ඡා කළා. මම දැන් ඔයාලට මීට අමතරව ටිකක් විශේෂ කරුණු ටිකක් කියලා දෙන්නම්කෝ. තිර විභේදනය ගැන, එහෙමත් නැත්නම් ස්ක්‍රීන් රෙසොලූෂන් ගැන. හොඳයි, ඔයාලා අලුතින් පරිගණකයක් හෝ රූපවාහිනියක් මිලදී ගැනීමට යන සෑම විටම තිර විභේදනය සැලකිල්ලට ගන්න ඕන. තිර විභේදනය කියලා කියන්නේ මොනිටරයක අඩංගු පික්සල ගණනයි. මොනිටරයක විභේදනය සාමාන්‍යයෙන් සඳහන් වන්නේ තිරස් අක්ෂයේ ඇති පික්සල ගණන සහ සිරස් අක්ෂයේ ඇති පික්සල සංඛ්‍යාව අනුවයි. රූපයක පැහැදිලි බව හෝ එහි තියුණු බව මොනිටරේ විභේදනයේ සහ ප්‍රමාණය මත රඳා පවතිනවා. එකම විභේදනය කුඩා මොනිටරයක වඩාත් පැහැදිලිව පෙනෙන අතර විශාල මොනිටරවල පැහැදිලි බව නැති වෙනවා. මේට හේතුව එකම පික්සල සංඛ්‍යාව විශාල මතු පිටක් පුරා විහිදෙන බැවිනි.
ඉතින් දුවේ පුතේ, අමතර කරුණු රාශියක්ම මේ පාඩමත් එක්ක මගේ දූල පුතාල දැනගන්න ඇති. ඉතින් මේ පාඩම සම්බන්ධයෙන් යම් ගැටලුවක් යෝජනාවක් තියෙනවනම් ICT හිස්තැනක් තියලා G11 හිස්තැනක් තියලා U.4 හිස්තැනක් තියලා අදහස ටයිප් කරලා 0.7.488 මන් නැවතත් මතක් කරන්නම් දුරකථන අංකය 0.7.488 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න දූල පුතාලට පුළුවන්. මේ පාඩම සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙනවද කියලා බලන්න අවස්ථාවක් දැන් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සලස්සල දීලා තියෙනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ, ඒ කියන්නේ spedu.sch.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඩිජිටල් පැලන්ට් කියන තැන ක්ලික් කරලා අල්ටිමේට් ICT වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්නකෝ. මේ පාඩමට අදාළ තක්සේරු පත්‍රිකාවට පිළිතුරු සපයලා ඔබේ දැනුම ඒ වෙලාවෙන් පරීක්ෂා කරගන්න මගේ දූල පුතාලට දැන් පුළුවන්. මේ තක්සේරු පත්‍රිකාවක් මගහැරුණ නම් බාගත කරගෙන නැවත පිළිතුරු සපයන්නත් දූල පුතාලට හොඳ අවස්ථාවක් ලබා දීලා තියෙනවා.
ආදරණීය දුවේ පුතේ, තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයේ 11 ශ්‍රේණියේ 4 පාඩමේ තවත් කොටසකින් හමු වෙනතුරු ආයුබෝවන්.
අවකාශයේ පාසල
මීන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.